සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. අද 2021 දොළොස්වැනි මාසයේ 7 වෙනි අඟහරුවාදා 2021 දෙසැම්බර් මාසයේ අවසාන මාසයේ 7 වෙනි අඟහරුවාදා. අඟහරුවාදා දවසේ රජරට ගුවන්විදුලියේ රජරට ගුරු ගෙදරින් ඔබත් සමග එකතු වෙන්නේ මම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ ගුරු උපදේශක කැකිරාවේ කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක W. සුසිල් බර්නාඩ් මහත්මයා. ඔබේ ආදරණීය ගුරුතුමා මම සුසිල් බර්නාඩ් සුසිල් සර්. ආදරණීය දුවේ පුතේ ඔබ හොඳටම දන්නවා අද දවසේ ඔබත් සමග සාකච්ඡා කරන්නේ විෂය නිර්දේශයට අදාළ කරුණු විත්තිය. හැබැයි මම අද දවසේ පොඩ්ඩක් මේක පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මම හිතන්නේ පෑන්සලක් හෝ පෑනක් අරගෙන පොතක් අරගෙන ගුවන්විදුලියට සවන් දෙනවා ඇති. ඔබ සමගම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යත්ව විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඉන එක කොටසක් ගැන. ඔබ හොඳින්ම දන්නවා ශිෂ්‍යත්ව විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ පළමුවන ශ්‍රේණියේ ඉඳලා පස්වන ශ්‍රේණිය දක්වාම, විශේෂයෙන්ම තුන්වන ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය තෙක් 3-4-5 කියන පන්තිවල, එහෙම නැත්නම් දෙවන ප්‍රධාන අවධියේ සහ තුන්වන ප්‍රධාන අවධියේ විෂය නිර්දේශ පිළ පොත් මෙන්න මේවා වගේ අත්කියවීමේ පොත් මෙන්න මේවා ඇසුරෙන් සකස් කරගත්ත ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියත් එක්ක සකස් කරගත්ත විෂයානුබද්ධ කරුණු තමයි අපි කතා කරන්නේ. දෙවනි ප්‍රශ්න පත්‍රයේට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ ලියන්නේ. එතකොට තමන්ගේ භාෂාව මව්බස සිංහල හෝ දෙමළ, ඊළඟට දෙවන බස, ඊළඟට ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි, ඊළඟට ගණිතයේ විෂය, ඊළඟට පරිසරාශ්‍රිත ක්‍රියාකාරකම්, මෙන්න මේ ආකාරයට තමයි සකස් වෙන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය. සිංහල විෂයට ලකුණු 30ක් පමණ ඔබට ලැබෙනවා. ඊළඟට දෙවන බසට සහ ජාත්‍යන්තර භාෂාවට ලකුණු 8ක්, ඉංග්‍රීසි වලට ලකුණු 6ක් 5ක් විතර, දෙමළ විෂයට ලකුණු 2ක් හෝ 3ක් සහ ගණිතයට ලකුණු 30ක් පමණ, 32ක් 30ක් හෝ 30ක් 32ක් විතර සහ පරිසර විෂයට ලකුණු 30කුත් ලැබෙන ආකාරයට සහ ප්‍රශ්න පත්‍රයේ ඔබ ප්‍රශ්න පත්‍රය තුළ කටයුතු කරලා තියෙන ආකාරයට ලකුණු 2කුත් ප්‍රදානය කරන විදිහට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ. මම ඔබ එක අද කතා කරනවා දෙවන ප්‍රශ්න පත්‍රයේ ගණිතය විෂයේ ගණිතයේ කොටසේ ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කොහොමද, ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක සහ ඒවට උත්තර සැපයගන්නේ කොහොමද කියන එක. ආදරණීය දුවේ පුතේ, දෙවන ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ කොටසට ලකුණු 30ක් හෝ 32ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. කියන්නේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු වලින් 3න් එකක් විතර ගණිත විෂයට ලැබෙනවා. ඒ ගණන් මේ සකස් කරනකොට කොයිම වෙලාවකවත් මේ වෙනතුරු අහලා නැහැ, ගාන මේ දෙන ගැටලුව විසඳන ආකාරය අහලා නැහැ. උත්තරේ තමයි ඔබෙන් අහලා තියෙන්නේ. හැබැයි නිවැරදි උපදෙස් පිළිපැදලා උත්තරේ නොලිව්වොත් ඔබට ලකුණු අහිමි වෙන්නත් පුළුවන්. සෑම ප්‍රශ්නයකටම ගණිතයේ විෂය සෑම ප්‍රශ්නයකටම ලකුණු 2ක් ලැබෙනවා. සමහර ප්‍රශ්නවල කොටස් 2ක් තියෙනවා, අනුකොටස් තියෙනවා. ඒ අනුකොටස් වලට ලකුණු බෙදිලා ගිහිල්ලා ලකුණක් ලැබෙනවා. සමහර ප්‍රශ්නවල අනුකොටස් 3ක් තියෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට මේ අනිවාර්යයෙන්ම ඔබ ඉගෙනගත් දේ වලින් පමණමයි, ඉගෙනගත් දේ විතරමයි අහන්නේ. සමහර වෙලාවට පෙළපොතේ තියෙන ගණන්මයි අහන්නේ. ඔබට මතකද කියලා බලනවා තරඟ විභාගයක්. එම නිසා බොහොම කල්පනාවෙන් උත්තර ලියන්නට වෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට බොහොම සරල භවයේ සිට සංකීර්ණ භව දක්වා තමයි මේ ප්‍රශ්න 15 නැත්නම් 16 ඉදිරියට ගෙමියමින් තිබෙන්නේ. මේ බලන්න පළවෙනි ප්‍රශ්නේ ලියන්නත් කමක් නැහැ. පහත කොටුව තුල ඇති සියලුම ඉලක්කම් යොදා ගනිමින් සකස් කළ හැකි කුඩාම සංඛ්‍යාව ලියන්න. පහත කොටුව තුල ඇති සියලුම ඉලක්කම් යොදා ගනිමින් සකස් කළ හැකි කුඩාම සංඛ්‍යාව ලියන්න. ඔන්න ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ඉලක්කම් ටික තමයි කොටුව ඇතුළේ ලියා ගන්න. 9.98 අට. හරි. දැන් හොඳින් අහගෙන ඉන්න අපි මේක සාකච්ඡා කරමු. හරි. 9යි 2යි 9යි 8යි කියන ඉලක්කම් හතර භාවිතා කරලා ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මොකද්ද? ඒ කියන්නේ කුඩාම ඉලක්කමේ අගය ඉලක්කමේ අගය කුඩාම සංඛ්‍යාව විදිහට විශාලම සංඛ්‍යාව දක්වා ලිය ඉලක්කම දක්වා ලියුවොත් අපිට මේක හදාගන්න පුළුවන්. මොකක්ද ඉන්නේ උත්තරේ? 8099 8යි 0.9යි 9යි 8099 තමයි කුඩාම සංඛ්‍යාව බවට පත් වෙන්නේ ওই ඉලක්කම් හතරේ. එහෙමනම් ඔබට හිතෙන්නට පුළුවන් සමහර විට බිංදුව ඉස්සරහට ගත්තොත් 0.899 කියලා. එහෙම ඉන්නේ නැහැ. ඉලක්කම් හතරම භාවිතා කරන්නත් ඕනේ. ඉලක්කම් හතරෙන්ම වටිනාකමක් නිරූපණය කරන්නත් ඕනේ. එම නිසා ඔය බිංදුව කියන සංඛ්‍යාව ඉලක්කම ඉදිරියට ගත්තොත් 899 තමයි වටිනාකම වෙන්නේ. බිංදුව ඉස්සරහට අරගත්තාම ඒක වටිනාකමක් නැතුව යනවා. නමුත් බිංදුවක් එක්ක ලියන්නේ කුඩා සංඛ්‍යාව ලියන්නට දුන්නොත් අනිවාර්යයෙන්ම එම බිංදුව දෙවන ස්ථානයේ, ඒ කියන්නේ ස්ථානයේ දෙවන තැනට දාලා ලියන්නට වෙනවා 8099 කියලා. හොඳයි මගේ දුවේ පුතේ, මම තා ප්‍රශ්නයක් ඕකෙන් මහන්නම්. හැබැයි ඔබ 8099 කියන එක හරියට ලියලා තිබුණොත් ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. ඔය 8099 කියන්නේ ඔය ඉලක්කම් හතරෙන් ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාවනේ. කුඩාම සංඛ්‍යාවනේ. මගේ දුවල පුතාලා මට හිතලා බලලා කියන්නේ 8 කියන්නේ 9යි 0.9යි 8යි කියන ඉලක්කම් වලින් ලිවිය හැකි කුඩාම දෙවෙනි සංඛ්‍යාව මොකක්ද කියලා. කුඩාම දෙවෙනි සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව තමයි 8099. කුඩාම දෙවන සංඛ්‍යාව තමයි 8909. 8909. දැන් ඒකනේ මේ අපෙන් ඇහුවේ 8099. 8099 කියලා ලියලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තියෙනවා කොටස් දෙකක්. ඔව් මේ ප්‍රශ්නේ තියෙනවා සමා වෙන්න මේ ප්‍රශ්නේ කොටස් එක මේ දෙවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. මේ බලන්න 27000 අකුරෙන් ලියන්නේ 27080 සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. 27080 27080 කොහොමද ලියන්නේ? හොඳයි මම පොඩි වෙලාවක් දෙන්නම් ලියන්න බලන්න. 27080 27080 ලියන්න බලන්න. දුවේ පුතේ 27080 ඔබ ලියන්නේ නැත්ති කොහොමද? 2යි 7යි 0.8යි 0. 2යි 7යි 0.8යි 0. 2යි 7යි 0.8යි 0. 27080 ලියන්නේ අන්න එහෙම. 27080. දැන් 27080 හරියට ලියුවා නම් ඔබට ලකුණු දෙකක්ම ඔබට ලකුණු දෙකක් පිරිනමනවා. ඒත් එක්කම පුතේ ඔබට සමහර විට ඔබේ දන්න කියන අය, ඔබේ ගුරුවරු ඔබට කියන ඇති අනිවාර්යයෙන්ම මේක කලාප වෙන් කරලා ලියන්න කියලා. කලාප වෙන් කරුවට වැරද්දක් නැහැ. කියන්නේ 27 ලියලා පොඩි හිස් තැනක් තියලා පොඩි ඉඩක් තියලා 0.80 ලිවට කමක් නැහැ. හැබැයි එහෙම නැතුව වුණත් කමක් නැහැ. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. 27080 හරියට ඔබ නිරූපණය කරන්න පුළුවන්ද කියන එක තමයි ඔබෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. පහත සඳහන් ගණක රාමුවේ නිරූපණය වන සංඛ්‍යාව ලියන්න. පහත සඳහන් ගණක රාමුවේ නිරූපණය වන සංඛ්‍යාව. ඔන්න ගණක රාමුවක් ඇඳලා තියෙනවා. ගණක රාමුවේ කූරු එහෙම නැත්නම් ස්ථානයන් හතරක් නිරූපණය කරලා තියෙනවා. දහස, සියය, දහය, එක. දහස, සියය, දහය, එක කියලා. දහස කියන කූරට ගණක තුනක් ඇතුළත් කරලා තියෙනවා. දහස කියන තීරයට ගණක තුනක් ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට සියය කියන කූරට එකම ඉලක්කමක් එකම ගණකයක්වත් ඇතුළත් කරලා නැහැ. දහය කියන කූරටත් එකම ගණකයක්වත් ඇතුළත් කරලා නැහැ. එක කියන එක ස්ථානය කියන කූරට ගණක පහක් ඇතුළත් කරලා තියෙනවා. එහෙමනම් මෙම සංඛ්‍යාව මොකක්ද? සංඛ්‍යාව ලියන්නේ 3005 3.0.5 3.0.5 පහ. දැන් ඊළඟට කතා කරනවා අපි තවත් ප්‍රශ්නයක්. පහත දියැති සංඛ්‍යාවට පෙර සහ පසු පෙර සංඛ්‍යාවත් පසු සංඛ්‍යාවත් ක්‍රෝම සංඛ්‍යාවලින් ලියන්න. රෝම සංඛ්‍යා ඔබ ඉගෙන ගන්නට ඕනේ රෝම සංඛ්‍යා 1 සිට 20 පමණයි. 21 ගැන ඉගෙන ගන්න ඕම නැවකුත් නැහැ. 1 සිට 20 පමණක් ඉගෙන ගත්තාම හොඳටම ප්‍රමාණවත් වෙනවා රෝම සංඛ්‍යාංක. හරි, අපි බලමු. ඔබට දීලා තියෙනවා රෝම සංඛ්‍යාංක වලින් අර මෙහෙම කියන්නම මම V අකුරයි, I අකුරයි, I අකුරයි. වී අකුරයි අයි අකුරයි අයි අකුරයි. එතකොට මේ රෝම සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව සහ පසු සංඛ්‍යාව ලියන්න කියනවා. V I I. හොඳයි. එහෙනම් අපි බලමුකෝ පෙර සංඛ්‍යාව මොකද්ද කියලා. දැන් මේ V I I කියන්නේ 7 කියන සංඛ්‍යාවනේ. හින්දු අරාබි ඉලක්කනේ 7. එහෙනම් 7ට පෙර 6 වෙන්නේ තේයි. 6 ලියන්නේ කොහොමද? V අකුරයි I අකුරයි. එහෙමනම් පසු සංඛ්‍යාව V I I I. පෙර සංඛ්‍යාව 6, පසු සංඛ්‍යාව 8. 6 ලියන්නේ V I, 8 ලියන්නේ V I I I. එහෙනම් ඔය දෙකම හරියට ලිව්වොත් ඔබට ලකුණ දෙකක් ලැබෙනවා. එකක් හරියට ලියලා තිබුණොත් පුතේ ඔබට ලැබෙන්නේ එක ලකුණක් විතරයි රෝම සංඛ්‍යාංකවලදී. මේ හොඳයි. අපි තව ප්‍රශ්නයක් කතා කරනවා. වෙන හොඳට අහගන්න. හුඟින් අවධාරණයෙන් හොඳට අවධානයෙන් අහගෙන ඉන්න මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඔව් මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. දෙකටම ලකුණු එක බැගින් ලැබෙනවා. විලෙන්ඩික් ළඟ තිබූ දොඩම් ගෝණියක දොඩම් ගෙඩි 224ක් තිබුණි. දොඩම් ගෙඩි 224ක් තිබුණි. ඉන් 4න් 3ක් ඔහු විකුණුවේ නම් ඔහු ළඟ ඉතුරු දොඩම් සංඛ්‍යාව කොපමණද? ඉන් 4න් 3ක් ඔහු විකුණුවේ නම් ඔහු ළඟ ඉතුරු දොඩම් සංඛ්‍යාව කොපමණද? විලෙන්ඩික් ළඟ තිබූ දොඩම් ගෝණියක දොඩම් ගෙඩි 224ක් තිබුණි. ඉන් 4න් 3ක් ඔහු විකුණුවේ නම් ඔහු ළඟ ඉතුරු දොඩම් සංඛ්‍යාව කොපමණද? හරි, මම තප්පර 15ක් විතර දෙන්නම්. ඔබ හදන්න බලන්න මේ සංඛ්‍යා මේ ගැටලුව. විලෙන්ඩික් ළඟ තිබුණු දොඩම් ගෝණියක දොඩම් ගෙඩි 24ක් තියෙනවා. 4න් 3ක් විකුණනවා. ඉතුරු ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. එහෙමනම් මගේ දුවේ පුතේ අපි කරන්න ඕනේ මේ තියෙන මුළු දොඩම් ගෙඩි ගණන, ඒ කියන්නේ දොඩම් ගෙඩි 224 බෙදන්න ඕනේ ගොඩවල් සමාන ගොඩවල් 4කට, කොටස් 4කට බෙදනවා. එතකොට මේ කොටස් 4ෙන් කොටස් 3ක් මේ විකුණන කියන්නේ නේද? එහෙනම් 224 4ෙන් බෙදුවොත් 56ක් එනවා. එහෙමනම් 4ෙන් 1ක් කියන්නේ 56යි. 56 ඒවා 3ක් 168යි. එහෙනම් 224 168ක් අඩු කරොත් 56යි. එහෙනම් ඉතිරි දොඩම් ගන්න 56යි. දැන් ඕක ඔහම හදනවට හැදුවට අපිට ලේසි ක්‍රමයක් ඕනේ. කියන්නේ වේගෙන් හදන ගණන් හදන දුවේ පුතේ හොරේ කුටි කොට හරි පුළුවන් හඳුනා ගන්න. 4ෙන් 1ක් ගන්න මේ අහන ඉතුරුනේ 4ෙන් 1ක් නේ. එහෙනම් 224 4ෙන් බෙදුවොත් 56යි. එහෙනම් 56 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 56 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. ඔන්න ඒ 56 තිබුණා නම් එක ලකුණක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ මෙම දෙවනි කොටස මෙම රූපයේ පාඨ කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. පාඨ කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. කොටු දැලක් තියෙනවා. මේ කොටු දැලේ කොටු 10ක් තියෙනවා. සමචතුරස්‍රාකාර කොටු 10ක් තියෙනවා. මම හිතනවා ඔබ අඳගන්න ඇති කියලා කොටු 10ක පින්තූරයක්. ඒකෙන් ඔන්න මුල් කොටුව පාඨ කරලා. කොටු හතරක් පාඨ කරලා. අහනවා මෙම රූපේ පාඨ කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නේ. සමාවෙන්නේ දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නේ. මොනවද පුතේ දශම සංඛ්‍යා කියලා කියන්නේ? දශම සංඛ්‍යා කියලා කියනවා 10න් පංගු වලට 10න් කොටස් වලට දශම සංඛ්‍යාවක් කියලා කියනවා. හැබැයි භාග සංඛ්‍යා නෙමෙයි. එක්කෝ 100න් පංගු වලට දශම සංඛ්‍යා කියලා කියනවා. හරි, මෙතන කොටස් හතරක් පාඨ කරලා තියෙනවා. දශම සංඛ්‍යාවෙන් නිරූපණය කරන්න කියලා කියනවා. 10ෙන් 7 කොටසක් 10ෙන් 4ක් පාඨ කරලා තියෙනවා. එහෙමනම් 0.4 කියලා උත්තරේ ලියන්න සිද්ධ වෙනවා. 0.4. මොකද්ද? 0.4. 0.4. උත්තරේ 0.4 කියලා ලකුණයි. හරි. ඔන්න දැන් මම මේ කියන රූපය ඔබ අඳගත්තොත් අඳගන්න මම හොඳට කියන්නම්. හොඳින් පැහැදිලි කරලා දෙන්නම්. මෙම රූපයේ සම්මිතික රේඛා සංඛ්‍යාව කොපමණද? ඔන්න සමමිතික රේඛා කීයක් තියෙනවද කියලා අහන්නේ මම මේ දින රූපයේ. මම දින රූපයේ සමමිතික අක්ෂ කීයක් තියෙනවද කියලා අහනවා. රයිට්. මම මේ කියන රූපේ හොඳින් ඇඳගන්න. හොඳට ඇඳගන්න මම කියන රූපය. තිරස් රේඛාවක් ඇඳගන්න කොටු 12ක් තියෙන. කොටු 12ක් දිගට තිරස් රේඛාවක් ඇඳගන්න. තිරස් රේඛාවක්. ඊට පස්සේ එක පැත්තකින් කොටු දෙකක් පහලට අඳගන්න. අනිත් කෙරවලෙන කොටු දෙකක් පහලට අඳගන්න. ඊට පස්සේ නැවතත් කොටු දෙකක් සිරස්ව දෙපසින් ඇතුළට අඳගන්න. දැන් පහලට දැන් ඔන්න පේනවා මේ කොටුවක් ඇඳීගෙන යනවා. දැන් පහලට අඳගන්න කොටු දෙක දෙක. කොටු හතර හතර. ඊට පස්සේ දැන් P අකුරක් වගේ පේනවා ඇති. ඊට පස්සේ නැවතත් අර උඩ කොටස වගේම පහලින් ඇඳ ගන්න. දැන් පේනවා නේද ඉංග්‍රීසි හොඩියේ ඉච්චකුර අනිත් පැත්තට හැරෙව්වා වගේ. ඉච්චකුර අනිත් පැත්තට හැරෙව්වා වගේ. සිරස්ව හැරෙව්වා වගේ. දැන් අහනවා මෙන්න මේ ඉච්චකුර අනිත් පැත්තට හැරෙව්වා වගේ තියෙන රූපයේ සමමිතික අක්ෂ කීයක් තියෙනවද කියලා. සමමිතික අක්ෂ කීයක් තියෙනවද කියලා. කීයක් තියෙනවද සිරස් වඳින්න පුළුවන් ඔය ඉච්චකුර වගේ තියෙන එක දෙකට බෙදලා හරියට අර ටී අකුර වගේ බෙදුවා වගේ එකයි තිරස් බෙදන්න පුළුවන් දෙකයි සමමිතික අක්ෂ දෙකක් මෙම රූපයේ තියෙනවා. මෙම රූපයේ සමමිතික අක්ෂ දෙකක් තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔන්න ප්‍රශ්නේ කියනවා පහත සඳහන් හැදකල ඇසුරින් සකස් කළ හැකි ඝන වස්තු දෙක නම් කරන්න. හොඳට මම කියන එක අහගන්න. පහත සඳහන් හැදකල ඇසුරින් සකස් කළ හැකි ඝන වස්තු දෙක නම් කරන්න. ඔන්න හැඩතල ටික දීලා තියෙනවා. ඍජු කෝණාශ්‍රයක්, සමචතුරස්‍රයක්, ත්‍රිකෝණයක්, ඍජු කෝණාශ්‍රයක්, ත්‍රිකෝණයක්, සමචතුරස්‍රයක්, ත්‍රිකෝණයක්, ඍජු කෝණාශ්‍රයක්, ත්‍රිකෝණයක්, ඍජු කෝණාශ්‍රයක්. මං ආපහු කියනවා. එතකොට ඔක්කොම හැඩතල තියෙනවා 10ක්. හැඩතල 10ක් තියෙනවා. හැඩතල 10 තියෙනවා සමචතුරස්‍ර 2යි, ඍජු කෝණාශ්‍ර 4යි, ත්‍රිකෝණ 4යි. සමචතුරස්‍ර 2යි, ඍජු කෝණ 4යි, ත්‍රිකෝණ 4යි. අපින් අහනවා හදන්න පුළුවන් ඝන වස්තු දෙක මොනවද කියලා. දැන් අපි දන්නවා අනිවාර්යෙන් ත්‍රිකෝණ 4ක් තිබුණොත් අනිවාර්යෙන් හදන්න පුළුවන් මොකද්ද? චතුස්තලය. එහෙම නැත්නම් පිරමීඩයක් හදන්න පුළුවන් සමචතුරස්‍රයක් එකතු කරොත් නේ. හැබැයි මෙතන හදන්න පුළුවන් මොකද්ද? චතුස්තලය. චතුස්තලය හදන්න පුළුවන්. එතකොට අර සමචතුරස්‍ර 2යි ඍජු කෝණාශ්‍ර 1 තරමේ ඍජු කෝණාශ්‍ර 4යි එකතු කරොත් ඝන කාර්යයක් හදන්නත් පුළුවන්. චතුස්තලයයි ඝනකාභය. මම මේ පාඩමත් එක තව චුට්ටක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චතුස්තලය කියන උපසටහන ගත්තොත්, ඝන වස්තුව ගත්තොත් මුහුණත් හතරක් තියෙනවා. හතරම ත්‍රිකෝණාකාර හැඩත් සමාන මුහුණත් මේ මුහුණත් හතරම එකම සමානයි. සරල ධාර 6ක් තියෙනවා. ශීර්ෂ 4ක් තියෙනවා. වක්‍ර ධාර එකක්වත් නැහැ චතුස්තලයට. ඊළඟ ඝන වස්තුව මම කතා කරනවා සිලින්දරය ගැන. මම මේ ඝන වස්තුව ටික මතක් කරගෙන යනවා. සිලින්දරයට පෘෂ්ඨ වක්‍ර පෘෂ්ඨ එකක් තියෙනවා. වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා මුළු පෘෂ්ඨේම. ඊළඟට තල මුහුණක් දෙකක් තියෙනවා. අර පියන් වගේ දෙක තියෙනවා. ඊළඟට ශීර්ෂ එකක්වත් නැහැ. වක්‍ර ධාර ධාර දෙකක් තියෙනවා. දෙකම වක්‍ර ධාර. සරල ධාර එකක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන්නේ නැහැ. මගේ දුවේ පුතේ ඊළඟට අපි කතා කරන්නේ ඝනකය ගැන. මොකක් ගැනද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඝනකය ගැන. ඝනකයට ඔබ දන්නවනේ ධාතු කැටයක් වගේ උපකරණේ මුහුණත් 6ක් තියෙනවා. මුහුණත් 6ක් තියෙනවා. මුහුණත් 6ම සමචතුරස්‍රාකාරයි. මුහුණටක හැඩය සමචතුරස්‍රාකාරයි. සරල ධාර 12ක් තියෙනවා. මේ සරල ධාර 12න් සිරස් ධාර 4කුත්, තිරස් ධාර 8කුත් තියෙනවා. ඊළඟට ශීර්ෂ ගණන 8ක් තියෙනවා. ඔන්න මම මේ ප්‍රශ්නේ කතා කරනකොට තවත් උදාහරණයක් දෙනවා. මේ ශිෂ්‍යත් විභාගයට අහපු ප්‍රශ්නයක්. මෙම රූපයෙන් දැක්වෙන්නේ බිස්කට් පැකට්ටුවකි. මෙම රූපයෙන් දැක්වෙන්නේ බිස්කට් පැකට්ටුවකි. මෙහි ධාර ගණන කීයද? ශීර්ෂ ගණන කීයද? අර දැන් ඔබට හොඳටම දන්නවා මෙතන ඇඳලා තියෙන්නේ ඝන කාභයක්. එහෙනම් ධාර තියෙනවා 12ක්, ශීර්ෂ තියෙනවා 8ක්. ධාර තියෙනවා 12ක්, ශීර්ෂ තියෙනවා 8ක්. ඊළඟ ප්‍රශ්නය තවත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා. මම මේ උදාහරණ කියන්නේ චතුස්තලයක් රූපේ දක්වා ඇත. එතකොට චතුස්තලයක රූපයක් සරල රූපයක් ඇඳලා තියෙනවා. මුහුණත් ගණන කීයද? මුහුණත් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ශීර්ෂ කීයක් තියෙනවද? ශීර්ෂ 4කුත් තියෙනවා. හරි. ඔන්න ඊළඟ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ විභාගයට අහපු ප්‍රශ්න තමයි මම මේ දැන් කතා කරමින් සිටින්නේ. විස්කෝත්තු පැකට්ටුවක් රූපේ පෙන්ව ඇත. බලන්නකො. විස්කෝත්තු පැකට්ටුවක් රූපේ පෙන්වවා ඇත. එහි ධාර ගණන කීයද? සමචතුරස්‍රාකාර මුහුණක් ගණන කීයද? ධාර 12යි, සමචතුරස්‍රාකාර මුහුණත් 2යි. ධාර 12යි, සමචතුරස්‍රාකාර මුහුණත් 2යි. ඊළඟට තවත් අවුරුද්දක් ඇවිල්ලා තියෙනවා. ඝන වස්තු දෙකක් දීලා ඒකේ ඒ ඇසුරෙන් වගුවක් සම්පූර්ණ කරන්න. ඔන්න ඝන වස්තු එකක් තමයි ඝනකාභය. මුහුණත් 6යි කියලා දීලා තියෙනවා. ශීර්ෂ කීයක් තියෙනවද කියලා අහනවා. ඝනකාභයට ශීර්ෂ 8ක් තියෙනවා. ධාර කීයක් තියෙනවද අහනවා. ඝනකාභයට ධාර 12ක් තියෙනවා. චතුස්තලයේ. චතුස්තලයට තියෙනවා මුහුණත් 4ක්. ඒක දීලා තියෙනවා. ඊට පස්සේ ශීර්ෂ ගණන 4කුත් තියෙනවා. ධාර ගණන 6ක් තියෙනවා. ධාර 6කුත් තියෙනවා.
ඊළඟට ඔන්න තවත් මේ ඝන වස්තුවේ මම තව පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ අපි හදාගත්ත ප්‍රශ්න පත්‍රයේ තියෙනවානේ මේ විභාගෙට එන්න පුළුවන් දේවල්. සමචතුරස්‍ර දෙකක් හා ඍජු කෝණාස්‍ර හතරකින් සැදිය හැකි ඝන වස්තුවේ නම ලියන්න. සමචතුරස්‍රාකාර හැඩතල දෙකක් හා ඍජු කෝණාස්‍රාකාර හැඩතල හතරකින් සැදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද? කුමක්ද? ඝනකාභය. කුමක්ද? ඝනකාභය. හොඳයි, මෙන්න ඊළඟ ප්‍රශ්නය. එක්තරා පාසලක ක්‍රීඩා උත්සවයක් පෙරවරු 8:30ට ආරම්භ කර පසුරු 2:15ට අවසන් විය. ගන්න දියාගමක පොඩ්ඩක්. එක්තරා පාසලක ක්‍රීඩා උත්සවයක් පෙරවරු 8:30ට ආරම්භ කර පසුරු 2:15ට අවසන් විය. මෙම ක්‍රීඩා උත්සවයේ පවත්වනු ලැබූ කාලය කොපමණද? කොච්චර වෙලාවක් ක්‍රීඩා උත්සවය පැවැත්වුවද කියලා අහනවා. මෙම ක්‍රීඩා උත්සවයේ පවත්වනු ලැබූ කාලය කොපමණද? හරි, හදන්න බලන්න. කොහොමද මේ ගාන හදන්නේ? පෙරවරු 8:30 සිට පස්වරු 2:15 දක්වා. පස්වරු 2:15 දක්වා. අපිට ඕන නම් මේක ගණන් කරන්න පුළුවන්. 8:30, 9:30, 10:30, 11:30, 12:30, 1:30, 2:30. අන්න එහෙම ගණන් කරන්න පුළුවන්. හරිද? අපි ගණන් කරලා බලමු මේ විදිහට. 8:30ට පටන් ගත්තා, 9:30ට පැයයි, 10:30ට පැය 2යි, 11:30ට පැය 3යි, 12:30ට පැය 4යි, 1:30ට පැය 5යි. 1:30 ඉඳලා 2:15ට මිනිත්තු 45යි. එහෙමනම් පැය 5යි මිනිත්තු 45යි. පිළිතුර මොකද්ද? පැය 5යි මිනිත්තු 45යි කියලා ලියන්න ඕනේ. මේක ගණිත ක්‍රමයකින් හදන්නත් පුළුවන්. මේ විලාවල් දෙකම ඩිජිටල් වෙලාවල නම් පැය 24 ඔරලෝසි වෙන ලියා ගන්නවා. එතකොට අවසන් වෙච්ච වෙලාව තමයි 5:02:15. 5:02:15 කියලා කියන්නේ 14:15 කියන එකයි. 14:15 කියන එකයි. එහෙනම් 8:30 කියන්නේ 8:30ම තමයි. එහෙමනම් 14:15. ඔව්. එහෙම හදන්න පුළුවන්. හැබැයි සරලම දේ තමයි මේ 8:02:15 8:30ක් අඩු කරනවා. 2:15 8:30ක් අඩු කරනවා. එහෙම නැත්නම් ඊටත් වඩා සරලම දේ තමයි 8:30 ඉඳලා 2:15ට ගණන් කරන පැයෙන් පැය. 8:30 ඉඳලා 9:30ට පැයයි, 10:30ට පැය. පැය 2යි, 11:30ට පැය 3යි, 12:30ට පැය 4යි, 1:30ට පැය 5යි. එතකොට පැය 5ක් සහ මිනිත්තු 45ක් තියෙනවා. මේ උත්සවය පවත්වලා තියෙනවා. ක්‍රීඩා උත්සවය අවසන් කළ වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්න. හරි. අවසන් කරා 5:02:15ට. 5:02:15ට. 5:02:15 කොහොමද සම්මත වේලාවට ලියන්නේ? ඩිජිටල් ඔරලෝසු වේලාවෙන් ලියන්නේ. එහෙම නැත්නම් 24 ඔරලෝසු වේලාවෙන් ලියන්නේ 14. 5:02 කියන්නේ 14. 12ට 12, 1ට 13, 2ට 14, 14:32:15. 14:32:15. ඒක තමයි පිළිතුර වෙන්නේ. හොඳයි, දැන් ඔන්න 24 වෙනි ප්‍රශ්නෙට කොටස් දෙකක් තියෙනවා. 24 වෙනි ප්‍රශ්නෙට කොටස් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මෙම සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යාව ලියන්න. සංඛ්‍යා රටාව අද්දිලා තියෙනවා. හිස්තැනට එන සංඛ්‍යාව මොකද්ද කියලා. 9, 17, 25, හිස්තැනක් 41. 9, 17, 25, හිස්තැනක් 41. හරි, හොයන්න බලන්න උත්තරේ. 9, 17, 25, හිස්තැනක් 41. 9 සිට 17 දක්වා 8ක් තියෙනවා. වෙනස 8යි. 17 සිට 25 දක්වා වෙනස 8යි. එහෙනම් ඔන්න 8ක 8ෙන් 8ට යන්නේ 9ට 8ක් 17යි, 17ට 8ක් 25යි, 25ට 8ක් 33යි, 33ට 8ක් 41යි. එහෙනම් 9, 17, 25 කියන 41 කියන සංඛ්‍යා රටාවේ හිස් තැනට ඉන්න ඕනේ 33 කියන සංඛ්‍යාව. 33 කියන සංඛ්‍යාව එන්නට ඕනේ. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ. 5:30 සංඛ්‍යා පිළිවෙල අනුව සංඛ්‍යා රටාවක් ලබා ගැනීම සඳහා ඉවත් කළ යුතු සංඛ්‍යාව කුමක්ද? සංඛ්‍යා රටාවක් ලබා ගැනීම සඳහා මෙන්න තියෙන සංඛ්‍යා ටික. 28, 21, 19, 14, 7 කීයද? 28, 21, 19, 14, 7 වෙනස් කරන්න වෙන සංඛ්‍යා, ඉවත් කරන්න වෙන සංඛ්‍යා මොකද්ද කියලා අහනවා. හරි, 28ෙන් අපි අඩු කරලා බලමු. 28යි 21 උනේ 9ක් අඩු වෙලා. මේ 21කින් 9ක් අඩු වුණාම 19 වෙන්න බෑනේ. 21කින් 9ක් අඩු වුණාම 10 සමා වෙන්න. 28ෙන් 7ක් අඩු වුණාම 21යි. 21කින් 7ක් අඩු වුණාම 19 වෙන්න බෑ. 21කින් 7ක් අඩු වුණාම 14 වෙන්න ඕනේ. 14ෙන් 7ක් අඩු කරාම 9 හතයි. එහෙමනම් මේ හිස් තැනට එන්න ඕනේ මොකද්ද උත්තරේ? හිස් තැනට නෙමෙයි. මේ 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 සංඛ්‍යා රටාවක් සකස් කර ගැනීමට ඉවත් කළ යුතු වන්නේ 19. ඔන්න ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ කතා කරමු. එක්තරා පාසලකට සිසුන් අතර බෙදා දීම සඳහා අවශ්‍ය පොත් 624ක් ලැබී තිබේ. 624ක් ලැබිලා තියෙනවා. ඒවා එක් ශිෂ්‍යයෙකුට පොත් හතර බැගින් බෙදා දුන් විට බෙදා දීමට හැකි ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? එක්තරා පාසලකට සිසුන් අතර බෙදා දීම සඳහා අභ්‍යාස පොත් 624ක් ලැබී තිබේ. ඒවා එක් ශිෂ්‍යයෙකුට පොත් හතර බැගින් බෙදූ විට දිය හැකි සිසුන් සංඛ්‍යාව කොපමණද? මොකද කරන්න ඕනේ මේක? 624 ඔබ හරි 624 බෙදන්න ඕනේ හතරෙන්. 624 බෙදන්න ඕනේ හතරෙන්. අපි බෙදලා බලමු දීර්ඝ ක්‍රමයට. 6ට 4 ඒවා 1යි. ඔන්න 6ට ඉහළින් දැම්මා. එක් වාරයක් 4 4යි. ඔන්න 6 ප්‍රයතින් 4 දැම්මා. 6ෙන් 4ක් අඩු කරලා 2යි කියලා දැම්මා. ඊට පස්සේ අර ඉහළ තියෙන 2 පහළට ගෙනවා. දැන් මෙතන ඔන්න නිර්මාණය වෙනවා 22. 22ට 4 ඒවා 5යි. පස් වාරයක් 4 20යි. 22කින් 20ක් අඩු කරපුවාම 2ක් ඉතුරු වෙනවා. දැන් අර ඉහළ තිබිච්ච 4 පහළට ගන්නවා. එතකොට 24යි. දැන් 24ට 4 ඒවා 6යි. 24 වර 6 24යි. 24 24ක් 0යි. එහෙමනම් එක්තරා පාසලකට සිසුන් අතර බෙදා දීම සඳහා අභ්‍යාස පොත් 624ක් ලැබී තිබේ. ඒවා එක් ශිෂ්‍යයෙකුට පොත් 4 බැගින් බෙදා දුන් විට ලබා දිය හැකි සිසුන් සංඛ්‍යාව කොපමණද? උත්තරේ 156යි කියලා ඔබට 156 කියලා උත්තරේ සටහන් කරන්නට පුළුවන්. හොඳයි. දැන් මෙන්න බලන්න ඊළඟ ප්‍රශ්නය. බඳුන් දෙකෙහි තිබෙන මුළු දැන් ප්‍රශ්නේ අහන්නේ බඳුන් දෙකක් ලස්සන බැඳලා තියෙනවා. ඔන්න ප්‍රශ්නේ මම කියන එක්තරා කුඩා පාසලක සිසුන්ට දියර කිරි බෙදා දීම සඳහා සකස් කරනවද කිරි බඳුන් දෙකක් පහත රූපී දැක්වේ. කුඩා පාසලක සිසුන්ට දියර කිරි බෙදා දෙන්න සකස් කරපු බඳුන් කිරි බඳුන් දෙකක් තියෙනවා. එක බඳුන් එකක් ටිකක් ලොකුයි, අනෙක් බඳුන් එක තව ටිකක් කුඩායි. එහෙනම් භාජන දෙකක් තියෙන ලොකු භාජන දෙකක්. එක භාජනයක තියෙනවා කිරි ලීටර 3 මිලිලීටර 500ක්. කුඩා භාජනේ තියෙනවා ලීටර 3 මිලිලීටර 500ක්. විශාල භාජනේ තියෙනවා ලීටර 4 මිලිලීටර 700ක්. අපෙන් අහනවා මෙම මුළු බඳුන් දෙකෙහි තිබෙන මුළු කිරි ප්‍රමාණය කොපමණද? කිරි ප්‍රමාණය කොපමණද? ලීටර 3 මිලිලීටර 500ට එකතු කරනවා ලීටර 4 මිලිලීටර 700ක්. 500යි 700යි 1200න් 200 තියලා එකක් එහා පැත්තට ගෙනියනවා ලීටර පැත්තට ගෙනියනවා. ලීටර 3යි ලීටර 4යි ලීටර 7යි අරගෙන ආපු එක ලීටරයයි ලීටර 8යි. මෙම බඳුන් දෙකේ තිබෙන මුළු කිරි ප්‍රමාණය ලීටර 8යි මිලිලීටර 200යි කියලා කියනවා. ලීටර 200යි. ඊළඟ ප්‍රශ්නේ කියනවා මෙම සියලු කිරි ප්‍රමාණය එක් ශිෂ්‍යයෙකුට මිලිලීටර 200 බැගින් ලබා දුන්නේ නම් ලබා දිය හැකි සංඛ්‍යාව කොපමණද? එහෙනම් ලීටර 8යි මිලිලීටර 200 බෙදන්න ඕනේ 200. මෙහෙම හදන්න පුළුවන් ලීටරයකට 200 ඒවා 5යි. එහෙනම් පස් වාරයක් ලීටර 8ක් තියෙනවා. පස් වාරයක් 8 40යි. මෙතන මිලිලීටර 200ක් තාම තියෙනවා. 40යි 200ට ගන්නකොට 1යි 41යි. එහෙමනම් ලීටර 8යි මිලිලීටර 200ක කිරි ප්‍රමාණයක් මිලිලීටර 200 බැගින් බෙදා දුන්නේ නම් ලබා දිය හැකි ප්‍රමාණය 41 දෙනෙකුට ලබා දෙන්න පුළුවන්. මෙන්න අපි කතා කරන ඊළඟ ප්‍රශ්නය. මිතුරන් 3 දෙනෙක් විසින් 1 අයෙකුගෙන් රුපියල් 200 බැගින් එකතු වනසේ. මිතුරන් 3 දෙනෙක් විසින් 1 අයෙකුගෙන් රුපියල් 200ක් බැගින් වනසේ මුදල් යොදා ක්‍රීඩා උපකරණ මිලදී ගන්නා ලදී. උපකරණවල වියදම වූ රුපියල් 470ක් ඔවුන් අත 470ක් නම් ඔවුන් අත ඇති ඉතිරි මුදල කොපමණද කියලා අහනවා. යාළුවෝ එක යාළුවෙක්ගෙන් රුපියල් 200 බැගින් එකතු කරනවා. එහෙනම් 3 දෙනාගෙන් රුපියල් 600ක් එකතු වෙනවා. 200යි 600යි 600ක් එකතු වෙනවා. මේ 600ෙන් වීදංගුණයේ කීයද? රුපියල් 437යි. 600ෙන් 438ක් අඩු කරපුවාම 130ක් වෙනවා. 130 මොනවද? රුපියල්. 130 මොනවද? රුපියල්. ඊළඟට කියන තව ප්‍රශ්නයක්. මිලින්දික් මීටර 5 සෙන්ටිමීටර 50ක් දිග ඉලාස්ටික් පටියක් කින් මීටර 3 සෙන්ටිමීටර 75ක් විකුණුවේ නම් ඉතිරි කැබැල්ලේ දිග කොපමණද? මිලින්දික් මීටර 5 සෙන්ටිමීටර 50ක් දිග ඉලාස්ටික් පටියකින් ඔන්න මීටර 3 සෙන්ටිමීටර 75ක් විකුණුවා.
වෙනින් දෙක ළඟ තියෙන මීටර 5යි සෙන්ටිමීටර 50ක් දිග ඉලාස්ටික් පටියක් ඒකෙන් මීටර 3යි සෙන්ටිමීටර 75ක් විකුණනවා. ඉතිරි කැබැල්ල බලන්න මොකද කරන්නේ? ඉතිරි කැබැල්ලේ දිග කොපමණද? මීටර 5යි සෙන්ටිමීටර 50යි මීටර 3යි සෙන්ටිමීටර 75ක් අඩු කරනවා. මීටර 50යි සෙන්ටිමීටර 50. මීටර 5යි සෙන්ටිමීටර 50 ඉලාස්ටික් පටිය ඒකෙන් විකුණන ප්‍රමාණය මීටර 3යි සෙන්ටිමීටර 75යි. එහෙනම් 50යි 50යි 3යි 75ක් අඩු කරනවා. සෙන්ටිමීටර 50යි සෙන්ටිමීටර 75ක් අඩු කරන්නට බැහැ. එම නිසා යනවා මීටර පැත්තට. මීටර පැත්තෙන් 1 මීටරයක් අරගෙන මේ පැත්තට එනකොට එතන තියෙනවා සෙන්ටිමීටර 100ක්, 100යි මේ 50යි. 150යි සෙන්ටිමීටර 150යි සෙන්ටිමීටර 75ක් අඩු කරපුවාම තවත් සෙන්ටිමීටර 75ක් ඉතුරු වෙනවා. එතකොට එහා පැත්තේ මීටර ගොඩේ තියෙනවා මීටර 5ක් නෙමෙයි 4ක් තියෙනවා. මීටර 4ෙන් මීටර 3ක් ගියාම මීටර 1යි. එහෙනම් උත්තරේ මීටර 1යි සෙන්ටිමීටර 75යි. ඔන්න බොහොම සරල ප්‍රශ්නයක්. හැමෝටම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් කතා කරනවා. පහත සඳහන් වන්නේ සිසුන් කණ්ඩායමක් කැමති ක්‍රීඩා පිළිබඳ තොරතුරු දැක්වෙන ප්‍රස්තාර සටහනකි. ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ප්‍රස්තාරයක් තියෙනවා. සිසුන් ඉන්නවා ප්‍රස්තාරය ඇඳලා තියෙනවා 04, 08, 12, 16, 20, 24, 28 කියලා. හතරෙන් හතරට හතරෙන් හතරට ඇඳලා තියෙනවා. ක්‍රිකට්, බැඩ්මින්ටන්, එල්ලේ, වොලිබෝල් කියලා ක්‍රීඩා හතරකට තමයි සහභාගි වෙනවා. ක්‍රිකට් වලට සහභාගි වෙන පිරිස 16යි. අපින් ඉස්සෙල්ලම ප්‍රශ්නේ අහන්නේ එල්ලේ ක්‍රීඩාවට කැමති සිසුන් 12යි ඒ ප්‍රස්තාරය ලකුණු කරන්නේ එල්ලේ. ඔන්න එල්ලේ ක්‍රීඩාවට කැමති සිසුන් 12 ප්‍රස්තාරය ලකුණු කරනකොට මගේ දුවේ මගේ පුතේ ඔබට හරියටම ලකුණු මේ කියනේවට ලකුණු ගන්න නම් හරියටම මේ ජ්‍යාමිතික උපකරණ පාවිච්චි කරලා එහෙම නැත්නම් අඩිනෝලේ පාවිච්චි කරලා මෙන්න මේ කියන 12 එල්ලේ ක්‍රීඩාවට සහභාගි වෙච්ච 12 දෙනා හරියට අඩිනෝලේ තියලා ඉරක් ගහන්න ඕනේ තිරස් රේඛාව. ඊට පස්සේ පාට පැන්සල් මොකද ඔබට තියෙන පෑන් කලකින් පාට කරන්න පුළුවන්. එහෙමනම් එල්ලේ ක්‍රීඩාවට කැමති සිසුන් සංඛ්‍යාව 12යි. ඒ තීර ප්‍රස්තාරය ලකුණු කරනවා හරියටම 12 කියන ස්ථානයේ කෙලින්. ලකුණු කරලා තිරස් රේඛාව ඇඳලා පාටක් කරනවා. ක්‍රීඩා හතරටම කැමති සිසුන් සංඛ්‍යාව කොපමණද? මොනවද ක්‍රීඩා හතර? ක්‍රිකට් වලටයි, බැඩ්මින්ටන් වලටයි, එල්ලේ වලටයි, වොලිබෝල් වලටයි. ක්‍රිකට් වලට කී දෙනෙක් කැමතිද? 16ක් කැමති. බැඩ්මින්ටන් වලට 4ක් කැමති. එල්ලි වලට 12ක් කැමති. වොලිබෝල් වලට 24ක් කැමති. එහෙමනම් 16යි 4යි 12යි 24යි එකතු කරපුවාම එනවා 56ක්. 56ක් ක්‍රීඩා හතරකටම කැමති. මුළු සිසුන් සංඛ්‍යාව 56යි. අවසාන කොටස සිසුන් අඩුම සංඛ්‍යාවක් කැමත්තක් දක්වන මොන ක්‍රීඩාවටද? දැන් අර තීර ප්‍රස්තාරේ හොඳට කියවනවා. සිසුන් අඩුම සංඛ්‍යාවක් කැමැත්තක් දක්වනවා. ක්‍රිකට් වලට 16යි, බැඩ්මින්ටන් වලට 4යි, එල්ලේ වලට 12යි, වොලිබෝල් වලට 24යි. අඩුම සංඛ්‍යාවක් දක්වන්නේ කැමති ක්‍රීඩාව තමයි බැඩ්මින්ටන් ක්‍රීඩාව. බැඩ්මින්ටන් ක්‍රීඩාව. ඔය අපි කතා කරේ ප්‍රශ්න 15ක්. ඔය අපි කතා කරා ප්‍රශ්න 15ක්. එතකොට මේ වගේ තව ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ශිෂ්‍යත්ව විභාගෙට එක ප්‍රශ්න පත්‍රයකට එක අවුරුද්දකට ගණිතය ගණන් 15ක් විතර තමයි දෙන්නේ. මම ඔබත් එක්ක දැන් අපි ගණන් 15 සාකච්ඡා කරා. මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්න ටිකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගණිතයේ විශේෂයේදී ඔබට ලබා දෙන ගැටලු ගණිත විෂයේදී ඔබට විභාගයට ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ වගේ ගැටලු එන්නට පුළුවන්. එහෙමනම් අපි තව ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. මෙන්න මේ ගැටලුව බලන්න. 27054 සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. 27054 සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. කොහොමද මේ සංඛ්‍යාව ලියන්නේ? ලියලා බලන්න. 2, 7, 0, 5, 4 2, 7, 0, 5, 4 එහෙමනම් 27054 කොහොමද ලියන්නේ? 2, 5, 2, 7, 0, 5, 4 කලාප වෙන් කරේ නැහැ කියලා ඔබට ගැටලුවක් පත් වෙන එකක් නැහැ. ඊළඟට තියෙනවා කොටුව තුල ඇති ඉලක්කම් වලින් සෑදියාගේ කුඩාම සංඛ්‍යාව කුමක්ද? කුඩාම සංඛ්‍යාව. දැන් මෙතන තියෙනවා ඉලක්කම් හතරක්. 6, 0, 8, 9 6, 0, 8, 9 කුඩාම සංඛ්‍යාව ලියන්න පුළුවන්. කුඩාම සංඛ්‍යාව තමයි 6089. මොකද ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව 6089. හරි, මේ බලන්න තවත් හොඳ ගැටලුවක් තියෙනවා. හොඳම වර්ගයේ ප්‍රශ්නයක් තියෙනවා. පහත සංඛ්‍යාවලින් හතර ඉලක්කමෙන් 400 නිරූපණය නිරූපිත අගය වන හාරසීය නිරූපිත අගය වන පාත සංඛ්‍යාවලින් හතර ඉලක්කමෙන් හාරසීය නිරූපිත අගය වන සංඛ්‍යාව කුමක්ද? පාත සංඛ්‍යාවලින් හතර ඉලක්කමෙන් හාරසීය නිරූපිත අගය වන සංඛ්‍යාව කුමක්ද? ඔන්න සංඛ්‍යා හතර 4572යි 2504යි 3646යි 2459යි. 4572යි 2504යි 3646යි 2459යි. එහෙමනම් 400 4 ඉලක්කමින් 400 කියවෙන්නේ 2459. උත්තරේ 2459යි. හරි මේ සංඛ්‍යාව බලන්න 4572. 4 නිරූපණය වෙන්නේ 4000. 2504. 4 නිරූපණය වෙන්නේ 4. 3646 4 නිරූපණය වෙන්නේ 4 කියන ඉලක්කම නිරූපණය වෙන්නේ 40. එහෙමනම් 2459 4 නිරූපණය වෙනවා 400. 4 නිරූපණය වෙනවා 400. අපි තවත් ගණනක් බලමු. ඔන්න පුතේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා. පහත රූපයේ දැක්වෙන පැන්සලේ දිග කොපමණද? පැන්සලේ දිග කොපමණද? ඔන්න පැන්සලක දිගත් හොයන්න තමයි තියෙන්නේ. බොහොම සරලයි. හැබැයි ගොඩක් දෙනෙක් වරද්ද ගන්නවා. ඔන්න සෙන්ටිමීටර් කෝදුවක් තියෙනවා. මේ සෙන්ටිමීටර් කෝදුවේ සෙන්ටිමීටර් සටකුණු කරලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. එතනින් එහාට මේ සෙන්ටිමීටර් කෝදුව කැඩිලා කෑල්ලක්. පැන්සල තියලා තියෙනවා හරියටම පැන්සලේ මේ උල තියෙන පැත්ත 9 ළඟ පැන්සලේ අග කෙරවල 3 කෙලි. 3 සිට 6 9 අතර තමයි තියෙන්නේ. 3 එක කොරවලක් 3 ගාව තියෙන සෙන්ටිමීටර් අනෙක් කෙරවල සෙන්ටිමීටර් 9 ගාව තියෙනවා. හැබැයි මේක මම මේ කියන වලට වඩා දැකලා උත්තර ලියන්න ගියාම උත්තරේ වරදිනවා. එහෙනම් මේ පැන්සලේ දිග කොච්චරද? 3 ඉඳලා 4ට 1. 3 ඉඳලා 9ට සෙන්ටිමීටර් 6ක් දිගයි. සෙන්ටිමීටර් 6ක් දිග තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නෙම කතා කරනවා. තව ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් ප්‍රශ්න කීපයක්. ඔන්න එක ප්‍රශ්නයක් තියෙනවා. පහත සඳහන් හැඩතල අතරින් 4ක් පමණ තෝරාගෙන සෑදිය හැකි ඝනවත්ව කුමක්ද? පහත සඳහන් හැඩතල වලින් 4ක් පමණ තෝරාගෙන සෑදිය හැකි ඝනවත්ව කුමක්ද? වෘත්තය, ත්‍රිකෝණය, වෘත්තය, ත්‍රිකෝණය, ත්‍රිකෝණය, වෘත්තය, ත්‍රිකෝණය. වෘත්තයක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා, වෘත්තයක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා, ත්‍රිකෝණාශ්‍රය, සමචතුරාශ්‍රයක් තියෙනවා සහ ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට අහනවා හතරක් හැඩතල හතරක් තෝරගන්න කියලා. හැඩතල හතරක් තෝරගන්න නම් අනිවාර්යෙන් ත්‍රිකෝණ හතර තෝරගන්න වෙනවා. ත්‍රිකෝණ හතර තෝරගත්තොත් චතුස්තලයක් හදාගන්න පුළුවන් වෙනවා. උත්තරේ මොකද? චතුස්තලය. ඊළඟ ප්‍රශ්නය, පොල් තෙල් ලීටර 22ක් සහ මිලිලීටර 500ක් පිරවිය හැකි ටැංකිය හතරෙන් එකක් පොල් තෙල් පුරවා ඇත. පොල් තෙල් ලීටර 22ක් සහ මිලිලීටර 500ක් පිරවිය හැකි ටැංකියක හතරෙන් එකක් පොල් තෙල් පුරවා ඇත. ටැංකියේ සම්පූර්ණයෙන්ම පිරවීමට තවත් කොපමණ තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වේද? ලොකු ගාණක් නේ. ඒක අපි හදන්න වෙනවා ලීටර 22 ඒ මිලිලීටර 500 බෙදන්න ඕනේ හතරෙන්. බෙදන්න ඕනේ හතරෙන්. 22ට ලීටර 22ට හතරේ ඒවා පහක් තියෙනවා. ලීටර දෙකක් ඉතුරු වෙනවා. 2500ට 2500 හතරෙන් බෙදනවා. 2500 හතරෙන් බෙදපුවාම 625ක් වෙනවා. 625ක් වෙනවා. අපෙන් අහනවා හතරෙන් එකක් තියෙනවලු, හතරෙන් එකක් පිරවිලා තියෙනවලු, ඒ හතරෙන් එකක් හතරෙන් තුනක් පුරවන්න ඕනේ. එහෙනම් කොච්චරද කියලා. එහෙනම් අපි ගොනු කරන්නේ මොකද්ද? දැන් අපිට ආවා ලීටර 4යි මිලිලීටර 625. ලීටර 4යි මිලිලීටර 625 ගුණ කරනවා හතරෙන්. උත්තරේ කීයද? 10. ලීටර 16යි මිලිලීටර 875ක් වෙනවා. ලීටර 16යි මිලිලීටර 875ක් තමයි උත්තරේ. ලීටර 16යි මිලිලීටර 875යි. ඊළඟට තව හොඳ ප්‍රශ්නයක් අහනවා. ඔන්න හොඳට අහගන්න. වගුවක් තියෙන බිල්පතක් තියෙන පාත් සඳහන් බිල්පත සම්පූර්ණ කරන්න ද්‍රව්‍ය පෑන අධිකෝදුව මුළු වියදම. පෑන අධිකෝදුව. පෑනක මිල රුපියල් 12යි. පෑනක මිල රුපියල් 12යි. ප්‍රමාණය 4යි. ඊළඟ කවුරු හරි කියන්න බලන්න, හිතන්න බලන්න පෑන් 4ක මිල කීයද? පෑනක මිල රුපියල් 12යි. ප්‍රමාණය 4යි. පෑන් 4ක මිල රුපියල් 48යි. රුපියල් 48යි. අධිකෝදුව මිල රුපියල් 30යි. අධිකෝදු ගන්නවා රුපියල් 2ක්. එහෙනම් අධිකෝදු 2ක මිල රුපියල් 60යි. එහෙමනම් රුපියල් 48යි 60යි එකතු කරපුවාම රුපියල් 108ක් එනවා. රුපියල් 108ක් එනවා.
ඊට පස්සේ උත්තරේ කීයද? දැන් මේ බාහන්න ටිකේ මිල තමයි රුපියල් 108යි. ඉහත ද්‍රව්‍ය මිලටගෙන රුපියල් 50 නෝට්ටු 3ක් මිලෙන්දාට දුන් විට ලැබෙන ඉතිරි මුදල කීයද? 50 නෝට්ටු 3ක් කියන්නේ මගේ දුවේ පුතේ රුපියල් 150යි. රුපියල් 150යි. රුපියල් 150න් රුපියල් 108ක් ඉවත් කරපුවාම කීයක් තියෙනවද? කීයක් තියෙනවද? රුපියල් 42ක් තියෙනවා. මේකේ රුපියල් කියන එක දීලා තියෙන්නේ. රුපියල් 108ක් 150 රුපියල් 108ක් අඩු කරපුවාම රුපියල් 42ක මුදලක් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා. තව ප්‍රශ්න දෙකක් අපිට කතා කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ කෙසෙල් ලැබරි දෙකක් කිමින් බරෙහි එකතුව කොච්චරද කියලා අහනවා. එක කෙසෙල් ලැබරියක් තියෙනවා. ඒකේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 850යි. අනිත් කෙසෙල් ඇවරියේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 300යි. අපෙන් අහනවා මේ කෙසෙල් ලැබරි දෙකේම බර කොපමණද කියලා. එහෙනම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 850ට එකතු කරන්න ඕන කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 300ක්. 2යි 850ට 1යි 300ක් එකතු කරනකොට 850යි 300යි 1150යි. ග්‍රෑම් 150 තියෙනවා. කිලෝග්‍රෑම් එකක් වම් පැත්තට ගෙනිනවා. කිලෝග්‍රෑම් 2යි කිලෝග්‍රෑම් 1යි 3යි. ගෙන ආපු කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 4යි. එහෙමනම් උත්තරේ වෙනවා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 150ක් කියලා. මෙන්න අපි දැන් කතා කරන දවසේ අවසාන ප්‍රශ්නය. එක්තරා ප්‍රාථමික පාසලක සිසුන් පාසල් පැමිණෙන අයුරු දැක්වෙන තීර ප්‍රස්ථාරයක් තියෙනවා. පුතේ හොඳ කල්පනාවෙන් තීර සහ පේලි කියන එක මෙදා විභාගෙට හොඳ සූදානමකින් යන්න. එක්තරා ප්‍රාථමික පාසලක සිසුන් පාසල් පැමිණෙන අයුරු දැක්වෙන තීර ප්‍රස්ථාරයක්. තීර ප්‍රස්ථාරයේ තිරස් රේඛාව තියෙන 0.2 2 4 6 8 10 12 14 16 කියලා තිරස් රේඛාවේ පාසල් පැමිණෙන සංඛ්‍ය ප්‍රමේ ආකාරයේ තියෙනවා. වෙනත් ආයුරින් පාසලට පැමිණෙන සංඛ්‍යාව 13 කියේ ප්‍රස්ථාරයේ ඇඳ පෙන්වන්න. වෙනත් ආකාරයෙන් පාසලට පැමිණ දැන් ඉන්න වෑන් වලින් බස් වලින් කාර් වලින් වෙනත් තීරයේ ඇඳලා නැහැ. එහෙම තීරයක් අඳින්න දුන්නොත් හරියටම දැන් 14යි 13යි කියලානේ කිව්වේ. 13 තියෙන්න ඕනේ 12යි 14යි අතර. හරි මැද. එහෙමනම් 12යි 13යි අතර හරි මැද අඩිරූල තියලා තිරස් රේඛාවක් ඇඳලා මෙන්න මේ ස්තම්භය එහෙම නැත්නම් තීරය ලාවට පාට කරනවා. හැබැයි පෑනකින් පාට කරන්න එපා. පැන්සලෙන් පාට කරන්න කියලා තියෙන්නේ නේද? ඔව්. ඊට පස්සේ අහනවා දැන් ඔන්න අහනවා දෙවෙනි ප්‍රශ්නේ සිසුන් අඩුම පිරිසක් පාසලට පැමිණෙන්නේ කුමන ක්‍රමයකටද? සිසුන් අඩුම පිරිසක් පාසලට පැමිණෙන්නේ වෑන් රථයෙන් 8 දෙනායි, බස් රථයෙන් 10 දෙනායි, කාර් රථයෙන් 4 දෙනායි, මොට් වෙනත් ක්‍රමවලට 13 දෙනායි. අඩුම ප්‍රමාණයක් කාර් පාසලට පැමිණෙන්නේ කාර් රථයෙන්. වාහන භාවිතයෙන් පාසලට පැමිණෙන මුළු පිරිසක් ගන්න කීයද? වාහන භාවිතයෙන් පාසලට පැමිණෙන මුළු සිසුන් ගන්න කීයද? එතකොට වාහන භාවිතයෙන් කියලා කියවම් වෑන් බස් කාර් වෙනත් කෙනෙක් ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් වෙනත් ක්‍රමවකටනේ. එහෙනම් වෑන් වලින් 8යි බස් වලින් 10යි 18යි 18යි 4යි 22යි 22යි 13යි 37යි උත්තරේ 37යි. පුතේ මේ අපි කතා කරේ ගණිතයේ විශේෂයෙන් කොහොමද විභාගයට ගැටළු සකස් වෙන්නේ කියන එකයි. එහෙමනම් අද දවසෙත් මම ඔබෙන් ඔබත් එක්ක කතා කරා විභාගයේදී ලැබෙන ගණිත ගැටළු වල මොට් කියන්නේ ඒ ආකාරයේ ගණිත ගැටළු කීපයක් මහා අමාරුවට එන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඔබ ඉගෙන ගත්ත දේවල් නිසා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අද දවසේ මම ඔබේ නිවසේ සමු ගන්නවා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධායකත්වයේ ලබා දෙමින්. රජරට ගුවන්විදුලි රජරට ගුරුගෙදර වැඩසටහන එක්කාසු වෙලා අපි මේ කරන සත්කාරය දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා එක දිගටම පවත්වාගෙන යනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අද දවසේ මම ඔබේ නිවසින් සමු ගන්නවා. ඔබට ඔබ පරිස්සමෙන් පාසලට යන්න හොඳින් ඉගෙන ගන්න මේ දවස්වල ඔබ නිරෝගිමත් පුර වැසියන් බවට පත් වේවා. ජනවාරි මාසේ 22 වෙනිදා පැවැත්වෙන ශිෂ්‍යත් විභාගෙට මේ අපි කරන වැඩසටහන මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අදත් ඔබේ නිවසින් සමුගන්නවා. ඔබ සැමට ජය වේවා. අයිබෝවන් වාසනාවන්.